உபதானாயுக்துமணி. තිස් වසරක යුද්ධය නිමා කරන්නට අමිල සේවාවක් ඉටු කරපු රණවිරු ප්‍රජාව අද අපි මතක් කරමින් ඒ අයට ප්‍රණාමය පුද කර සිටිනවා. ඒ වගේම උතුරු නැගෙනහිර බල ප්‍රදේශවල ජීවත් වන ද්‍රවිඩ ජනතාවගේ අදහස් වලට සවන් දීම තුළ නිර්මාණය වුණු 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරනවා වෙනුවට විටක ජාත්‍යන්තර වින්දනයට 13 ධන කියමින් තවත් විටක දේශීය දේශපාලන ශේෂ්ත්‍රය වින්දනය කරන්නට 13 ඍණ කියමින් එම දේශපාලන රංගනය හරහා ව්‍යාකූලත්වයක් නිර්මාණය වූ මොහොතක 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රටට ලබා දුන්නු දේශපාලන විසඳුම සුරක්ෂා කළ යුතුයි කියන මතයේ ඉඳගෙන මගේ අදහස් ඉදිරිපත් කිරීම මං ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ අදහස් ඉදිරිපත් කිරීමට පිළිතුරු බලාපොරොත්තු පිළිතුරු ලබා දෙන්නට බලාපොරොත්තු වෙන සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ කතාවට සවන් දීලා තමන්ට ඍෂිසේ පිළිතුරු ලබා දෙන්නේ කියන කාරණාව. ගරු කථානායකතුමනි, ඉතාමත්ම පැහැදිලි 9 වෙනිදා සිදුවුණේ ජාතික ඛේද වාචකයක්. 9 වෙනිදා දවස පුරාවටම සිදුවුණු ඒ ප්‍රචණ්ඩත්වය එක හෙළාම ප්‍රතික්ෂේප කරන ඒ ප්‍රචණ්ඩත්වය තරේ හෙලා දකින ඒ ප්‍රචණ්ඩත්වය තුළ පීඩනයට, හිංසනයට, මර්ධනයට, ජීවිත අහිමි වුණු, දේපල අහිමි වුණු, ශාරීරික හානි සිදුවුණු ඒ සියලු දෙනාටම අපේ කනගාටුව පළ කරනවා වගේ ඒ කර්තව්‍යන් වලට ඍජු ලෙස බද්ධ වුණු, සම්බන්ධ වුණු සියලුම දෙනා නීතිය හමුවට ගෙනෙන්නට කියලා අපි මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරමු. විශේෂයෙන්ම ඒ 9 වෙනිදා නිර්මාණය වුණු ප්‍රචණ්ඩත්වය දින කිහිපයක්ම ක්‍රියාත්මක වුණා. මම මතක් කරන්න කැමතියි මේ සභාවට ඒ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වුණේ හදිසි නීතිය පත් කරලා තිබුණු අවස්ථාව. 6 වෙනිදා හදිසි නීතිය ගෙනාව ගරු කථානායකතුමනි. එතකොට 6 වෙනිදා හදිසි නීතිය ගෙනල්ලා කොහොමද මේ 9 වෙනිදා ඛේද වාචකය නිර්මාණය වුණේ? මොකද්ද මේකේ සුළමුල? මොකද්ද මේකේ ආරම්භය? ඔබ අප සියලු දෙනාම දන්නවා 9 වෙනිදාට පෙර දින කිහිපයක් මුළුල්ලේ විවිධ මාධ්‍ය හරහා අපිට අහන්නට ලැබුණා අරලියගහ මන්දිරයේ සමුගැනීමේ උත්සවයක් තියෙනවා කියලා. අග්‍රාමාත්‍යතුමා තමන්ගේ ඉල්ලාස්වීම වාර දෙනවයි කියලා. ඒ වගේම මේ මාධ්‍යවලම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබුණා ඒ සමුගැනීමෙන් පසුව මේ රටේ සිවිල් සංවිධාන තරුණ ප්‍රජාව නිර්මාණය කරපු ඒ අරගල දෙක සංකේතවත් කරපු ගම්මාන දෙකට මේ සමුගැනීමෙන් පස්සේ එනවයි කියලා. මේක එක මාධ්‍යයක නෙමෙයි මාධ්‍ය ගණනාවක තිබුණා. ඉතින් මොකද්ද සිද්ධ වුනේ? සමුගන්නකේ කිසි ප්‍රශ්නයක් නැහැ. සමුගැනීමට ජනතාව ගෙන්නන එකෙන් කිසි ප්‍රශ්නයකුත් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒ ජනතාව ආමන්ත්‍රණය කරපු එකේ ප්‍රශ්නයකුත් නැහැ. නමුත් මොකද වුනේ? ප්‍රකෝපකාරී ආකාරයට කතා පවත්කලා උසි ගන්නලා
බොන්න දීලා
සාත්තු සප්පායම් කරලා එතනින් එහාට සිදු වුණු දේ ඔබ අප සියලු දෙනාම දන්නවා. සමු ගැනීමකට පමණක් නොවේ නායකත්ව ලැබුණේ. එදා ම්ලේච්ඡත්වයට රාජ්‍ය ත්‍රස්තවාදයට කොළෙලියපත් වුණා. ඒකයි අත්ත කතා. එදා සිදුවීම් තුල ඒ ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන්නු ඒ හැමදෙනා පිළිබඳව අපේ කනගාටුව පළ කර සිටිනා. මේ උත්තරීතර සභාවේ මහජන නියෝජිතයෙකුට ජීවිතයක් අහිමි වුණා. ඒ පවුලට තාත්තා කෙනෙක් නැති වුණා. දරුවන්ට ස්වාමි පුරුෂයෙක් අහිමි වුණා. ඒ වගේම මතක තබා ගන්න මේ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වුණේ දරු මන්ත්‍රීවරුනි යමතිවරුනි දින 30කට වැඩි දින කාලවකවානුවක් තුළ සාමකාමී උද්ඝෝෂණයක් සිදු වුණේ. මම ඔබතුමාලට කියන්න ඕනේ මාර්තු 16 වෙනිදා සමගි ජන බලවේගයේ හැටියට අපිත් තිබ්බ පෙළපාලිය. අපි කෙලින්ම ගියා ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට. රාජ්‍ය දේපළවලට හානි කරාද? ජනාධිපති ලේකම් කාර්යාලයට හානි කරාද? නෑ. ඉන් පසුව මේ රටේ සිවිල් ප්‍රජාව මේ රටේ තරුණ ප්‍රජාව දේශපාලනයට කිසිදාක සම්බන්ධ නොවුණු පවුල් නොවුණු සම්බන්ධ නොවුණු පුද්ගලයන් පුරවැසියන් දින 30කට වැඩි කාලයක් සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍ය දේපළවලට පුද්ගලින්ට හානි කරන්න නැතුව ඒ තමන්ගේ අදහස් ඉස්මතු කරන්නට කටයුතු කරා. තමන්ගේ සාමකාමී උද්ඝෝෂණේ ක්‍රියාත්මක කරා. අරලියාගහ මන්දිරයේ සමු ගැනීම සාමකාමී සමු ගැනීමක් කරන්නේ නැතුව සමු ගැනීමෙන් පස්සේ රාජ්‍ය ම්ලේච්ඡත්වය රාජ්‍ය ත්‍රස්තවාදය රාජපක්ෂ ම්ලේච්ඡත්වය රාජපක්ෂ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වුණු නිසා තමයි ඒ කළු නමවැනි දා නිර්මාණය වුණේ. ඒ මහා ගිනිගන්න බිහි වුණේ. මේක අමතක කරන්න එපා. හැබැයි උදේ ගැහුවයි කියලා හැන්දෑව ගහන්න ඕනේ කියන කතාවට අපි එකඟ නැහැ. මේක වැරදි. හැබැයි මතක තබා ගන්න මේ ගැහිලි කැපිලි කෙටිලි මැරිලි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ සාමකාමී සමු ගැනීමක් අරලියගහ මන්දිරය තුල සිදු නොවුණු නිසයි. දැන් හැමෝම හොයනවා මොකද්ද මේකට වුනේ කියලා. අපිට අහන්න ලැබෙනවා මාධ්‍ය හරහා මේව තහවුරු කරගන්නට ඕන. DIG මහත්තයෙක් ගිහිල්ලා මානව හිමිකම් කොමිසමේ කියනවලු. පවුලේ එක පැත්තකින් කිව්වලු අහවල් විදිහට කටයුතු කරන්න කියලා. පවුලේ තවත් පැත්තකින් කිව්වලු මේ විදිහට කටයුතු කරන්නයි කියලා. මෙහෙම රටක් දුවන්න පුළුවන්ද? මේකද රාජ්‍ය පාලනය? මෙහෙමද මේ රටේ ආරක්ෂකංශ කටයුතු කරන්නේ? මම පොලිසියට ආරක්ෂකංශවලට දොස් තමන්නේ. 20 වෙනි සංශෝධනයට අත උස්සපු හැම දෙනාටමයි අපි දොස් නගන්නේ. ඇයි? මොකද්ද පොලිස් කොමිසමට උනේ? ඇයි ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණේ? ඒ තුල නිලධාරින්ට හයියක් තිබුණා. ජනාධිපති මොනවා කිව්වත් අගමැති මොනවා කිව්වත් විපක්ෂ නායකයා මොනවා කිව්වත් පක්ෂ නායකයා මොනවා කිව්වත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න නිවැරදි දේ කරන්න. ඒ නිසා මේ මහා ගිනි කන්දේ නිර්මාතෘවරුන් බිහි වුණේ අරලීගහ මන්දිරයේ සමු ගැනීමේ උත්සවෙන් බව මම මතක් කරන්න කැමතියි. ඒ අය ප්‍රචණ්ඩත්වයේ හස්තය අතට ගත්තා. හැබැයි නැවත නැවතත් කියනවා మ్లేచ్ఛీన్ తస్తవాదీన్ ఏ విధిట హసురునై కేలా హవస్వరువే క్రియాత్మకును మ్లేచ్ఛత్తేట తస్తవాదేట అపి ఏకగన హై అపి ఏక తరే ప్రతిక్షేప కరణ దవస పురావటమ సిదూను మ్లేచ్ఛత్తే తస్తవాదే అపి తరే హెలా దకినో గరు కథానాయక తుమని ఎటన్ పటన్ మొకద్ద ఉనే ఎదా వితరక్ నెమేయ్ දින කිහිපයක් රට ගිනිගත්තා. ව්‍යාපාර විනාශ වුණා. ජීවිත අහිමි වුණා. මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල වුණා. මංකොල්ල කෑන් ක්‍රියාත්මක වුණා. ජාතිවාදයේ ක්‍රියාත්මක වුණා. ජාතිවාදී සටන් ආරම්භ වෙන්න ගියා. නගර ගණනාවක. බලන්න කරු කතානායකතුමනි අර අරලියගහ මන්දිරේ ආරමුණු ම්ලේච්ඡත්ව නිසා රට ගිනිගත්තු ආකාරය මේ සමස්ත විනාශයම අපි හෙලා දකිනවා. වගකිව යුත්තන් සියලුම දෙනා තරාතිරම් නොබලා නීති හමුවට ගෙනෙන්නට ඕන. ගරු කථානායකතුමනි එක දෙයක් පැහැදිලිව කියන්නට ඕන. උදේවරුවේ සිදුවුණු ක්‍රියාදාමයන් වලට ප්‍රචණ්ඩත්වයට එකමාදිලියේ නීති ක්‍රියාදාමයකුත් හවස්වරුවේ සිදුවුණු ම්ලේච්ඡත්වයට ප්‍රචණ්ඩත්වයට තවත් මාදිලියේ නීති ක්‍රියාදාමයකුත් ඒක හරියන්නේ නැහැ. එහෙම වෙනස්කම් කරන්න හොඳ නැහැ. ඒක වැරදි. ලෑපහු යන්නේ වැරදි තැනට. ඒ නිසා හොඳට අවබෝධ කරගන්නට ඕන. දින 30ක සාමකාමී උද්ඝෝෂණය ගිනි කන්දක් බවට නිර්මාණය කරේ අරලිගහ මන්දිරය ඇතුළේ සිදුණු කුමන්ත්‍රණෙන් බර. හැමෝම මතක තබා ගන්නට ඕන. ඒ සත්‍යෙන් බැහැර වෙන්න බෑ. මේ 225ට එකෙන් බැහැර වෙන්න බෑ. හැබැයි සවස් භාගයේ සිදුණු ම්ලේච්ඡත්වයේ තස්වාදය තරේ හෙලා දකිනවා. ඒ දවස පුරාවටම ඉන් පසුවත් ඒ සිදුණු හැම සිද්ධියක් පිළිබඳවම අපක්ෂපාතී පරීක්ෂණ පවත්වලා හැම දිනම නීති හමුවට ගෙනෙන්නට ඕනේ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගරු කථානායකතුමනි අපිට ඇහුණා ඊයේ දවසේ අලුත් සංස්කෘතියක්. බොහොම හොඳයි. නව සංස්කෘතියකට මුලපිරීම. හැබැයි මේ නව සංස්කෘතියේ තිබිය යුතු ඉහළම ගුණාංගය විය යුත්තේ ගරු කථානායකතුමනි කියන දේ කරන එක. You have to walk the talk. කියන දේ කරන්න ඕන. එහෙම නැතුව සෝබන කතා කියලා ලස්සන ප්‍රකාශන කරලා ඒවා කතාවට පමණක් සීමා වෙලා හරියන්නේ නැහැ. අලුත් සංස්කෘතියක් පටන් ගන්නවනම් තමන්ගේ ප්‍රතිපත්ති, තමන්ගේ ස්ථාවරය, තමන්ගේ ගමන පාවා නොදෙන සංස්කෘතියක අපි පිහිටලා ඉන්නට ඕන. තනතුරු වරදාන වරප්‍රසාද වලට ලඟු වෙන්නේ නැතුව, නටු වෙන්නේ නැතුව ජනතාවාදී සංස්කෘතියක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. දැන් ගරු කථානායකතුමනි අපිට ඇහුණා ඊයේ සංස්කෘතිය කියන කතාව. එහෙම කතාව කියලා අපි හැමෝම දන්නවා ගරු කථානායකතුමනි මේ රටේ බහුතරය 52%කට වැඩි ජන ප්‍රජාව කාන්තා ප්‍රජාව. අපි දින කිහිපයකට පෙර දක්ෂ පක්ෂ හපංකම් හොඳ ගුණාංග තිබෙන ඒ වගේම එඩිතර නිර්භීත පාසල් ගුරුවරියක් පරිසර වේදිනියක් මහජන මන්ත්‍රීවරියක් අපි යෝජනා කරා. අපේ කවි රත්න මැතිනිය ලොකුවට අපි ප්‍රකාශ දැක්වා කාන්තාවට තැන දෙන්න ඕන, කාන්තාව රැකගන්න ඕන, කාන්තා නියෝජනත්වය අඩුයි, කාන්තාවට හයිය දෙන්න ඕන කියලා. අපි ඒවා දැක්කා එළියේ. නමුත් මේක ඇතුළට වෙලා මොකද කරේ? මේක ඇතුළට ආපු හැටියෙම කාන්තාව යෝජනා කරා විතරයි රාජපක්ෂ කෙනෙක්ව යෝජනා කරා නියෝජ්‍ය කථානායක පුටුවට. එතකොට අලුත් සංස්කෘතිය ගැන කතා කරනවා නම් මම එතන ඉඳගෙන ඒක ගැන කිව්වනම් මම මොකද කියන්නේ? මම කියනවා අර රාජපක්ෂගේ නම එනකොටම සිට් ඩවුන් කියලා. වාඩි වෙන්න. මේක අපේ යෝජනාව. මේක සමස්ත දේශයේ ජාතියේ යෝජනාව. වාඩි වෙන්න. කවිරත්න මැතිණිය අපි නිතරමින් පත් කරගන්න ඕන. ඔන්න අපි කටයුතු කරන්න ඕන ඔහොමයි. එහෙනම් මොකද? We will walk the talk. කියන දේ කරන්න ඕන. බොරුවට කයිවාරු ගහලා වැඩක් නැහැ. මං අහන්න කැමතියි ගරු කතානායකතුමා. කතානායකතුමා. මේකට පොඩ්ඩක් සවන් දෙන්න. කවිරත්න මැතිණිය වෙනුවට යෝජනා වුණේ පිරිමියෙක් නම් මොකද වෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ ඒකමතිකව පිළිගන්නවා. කවුරුත් කුරුටු ගාන කතා කියන්නේ නැහැ. මොකද ඒකට හේතුව? මේ පුරුෂ කේන්ද්‍රීය මානසිකත්වය. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මේල් ෂෝවනිසම් කියලා. අද රටේ ජන සමාජයේ මේ පාර්ලිමේන්තුව සභා ගර්භය තුලත් කවුරු මොන කයිවාරු ගැහුවත් මේල් ෂෝවනිසම් වැඩි. මේල් ෂෝවනිසම් නිසා තමයි ඒ පුරුෂ කේන්ද්‍රීය විකෘති අදහස් නිසා තමයි යෝජනා වුණේ. අපි කාටවත් දෙන්නේ නැහැ ඡන්ද මොනවටද? අපි කුරුටු ගාමු. කාන්තාවක් නියෝජනය වුණ නිසා කුරුටු ගාන්න පටන් ගත්තා. පිරිමියෙක් ගැන යෝජනා වුණා නම් අප්පුඩි ගහලා පිළිගන්න. මොන විහිළුද? මේකද අලුත් සංස්කෘතිය? ගරු කතානායකතුමනි, එතකොට 1978 ඡන්ද ප්‍රතිපලය නියෝජ්‍ය කතානායකවරිය. මේ අලුත් සංස්කෘතිය ගැන කතා කරනකොට මම තවත් එකක් කියන්න කැමතියි. අපි ගෙනාව විශ්වාස භංග යෝජනා දෙකක්. එකක් ගෙනාවේ එවකට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට. අනික ගෙනාවේ සබ්ස්ටැන්ටිව් මෝෂන් එකක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා 42 යටතේ. ජනාධිපතිවරයාගේ වගකීම කියන ඡේදයට. ඒකත් බොහොම අමාරුවෙන් අපි ඔබතුමාගෙන් දිනාගත්තේ. ඒක දිනාගත්තේ නැහැ. ඒක න්‍යාය පත්‍රයට ඇතුල් කරන්න අපිට සිද්ධ වුණා ස්ටෑන්ඩින් ඕඩර්ස් පසක තමයි වෝට් එකකට යන්න. දැන් බලන්න සති කිහිපයකට පෙර මම මේක පුද්ගලික චෝදනාවක් නෙමෙයි කරන්නේ. ඒක පැහැදිලිවම කියන්නට ඕන. මේ අග්‍රාමාත්‍යවරයා වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඒ පක්ෂයෙන් දෙනවා ට්විටර් පණිවිඩයක්. මොකද්ද පණිවිඩය? The United National Party will support the no confidence motion against the president which is being prepared by TNA MP MA Sumandiran. It is important that the parliament conveys the lack of confidence in the president and the public that the public has demonstrated. එහෙම කියලා අනිත් පැත්තට ඡන්ද දෙනවා ජනාධිපතිගේ පක්ෂ. මම කැමති ඒ සියල්ලක්ම හැන්සාඩ් ගත කරන්න සභාගත කරන්න. එතකොට මේ රටේ ජනතාව දැනගන්නට ඕන අපි ගෙනාවු යෝජනාවේ තියෙන්නේ මොකද්ද? අපි ගෙනාවු යෝජනාවේ තිබෙන්නේ 42 වෙනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාගේ කාර්යභාරය හරියාකාරව ඉෂ්ට නොවුනයි කියන යෝජනාව. ඒ යෝජනාව පිළිබඳව සබ්ස්ටැන්ටිව් මෝෂන් එකක් ගේන්නට ස්ටෑන්ඩින් ඕඩර්ස් පසක දවන්නේ කියලා ඡන්ද ඉල්ලනකොට මොකද වෙන්නේ? එකසිය 19ක් එකට පක්ෂව දෙනවා. 68ක් විරුද්ධව දෙනවා. එතකොට මේ රටේ ජනතාව දැන් නම් වශයෙන් දන්නවා ජනාධිපතිවරයාත් එක්ක හිටගන්න 119 කවුද? ජනාධිපතිවරයාට විරුද්ධව ඉන්න 68 කවුද කියන එක බොහොම පැහැදිලිව මේ ඡන්ද විමසීම හරහා සිදු වෙලා තිබෙනවා. ඒ වගේම මේ අලුත් දේශපාලන සංස්කෘතිය ගැන කතා කරනකොට ගරු කතානායකතුමනි, අපි දැක්ක තවත් සිද්ධියක්. ඊයේ දවසේ සුමන්දිරන් මැතිතුමා කතා කරමින් සිටින මොහොතක එතුමා ළඟ හිටපු ශානක්‍යන් ගරු මන්ත්‍රීතුමාට එනවා පණිවිඩයක්. මූලාසනෙට එන්නේ කියලා ඔබතුමාගේ පණිවිඩයක් එනවා මේ නිලධාරි මහත්මෙක් කතේ යාක. ඒ පණිවිඩය ආවන් පස්සේ එතුමා ඇවිල්ලා වාඩි වෙනවා මේ කතානායක පුටුවට ළඟ සීට් එකේ. ඔබතුමා නැගිට යනකොට ඒ පුටුවට එන්න. ඉන්පසු මොකද්ද වෙන්නේ? ඉන්පසුව එතුමාව අපහසුතාවයට පත් කරලා ඇමති තනතුරු ගත්තු මන්ත්‍රීවරුන්ව යෝජනා කරනවා මුලසුනට එන්න. එතන අලුත් දේශපාලන සංස්කෘතියක් හැදෙනවද ගරු කතානායකතුමනි? මේකද අලුත් දේශපාලන සංස්කෘතිය? ඊයේ දවසේ අපි හැමෝම දන්නවා අපේ කණ්ඩායම රැස්වීම තියෙනකොට මාධ්‍යවේදී ඕන තරම් ඉන්නවා. ඒ ලොබි එකේ ඒගොල්ලෝ අතේ තියාගෙන ඉන්නවා ඒගොල්ලෝගේ ස්මාර්ට් ෆෝන් සරහා අපිව ඉන්ටර්වියුත් කරනවා. ඊයේ මොකද්ද වුනේ? මාධ්‍යවේදී තුමන්ලා දෙදෙනෙකුගේ දුරකථන පැහැර ගන්නවා. මොකද දුරකථන පැහැර ගන්න එක මන්ත්‍රී වරප්‍රසාදයක්ද? ඒකද මේ අලුත් දේශපාලන සංස්කෘතිය? මං කැමති හැන්සාට් ගත කරන්න, සභාගත කරන්න. ඔබතුමාට එවලා තියෙන ලියුමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමේ තුෂාර වීරරත්න මහත්මයා. මම ඒක හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා. ඉතින් ගරු කතානායකතුමනි, මේ අලුත් සංස්කෘතිය ගැන කතා කරනකොට බොහෝම වැදගත් වෙනවා ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියන වදන අනුගමනය කරමින් කතා කරා, ක්‍රියා කරා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ සභාවේ ඊයේ දවසේ කියුණා මේ ආසයි බයයි ගැන. ආසයි බයයි කෙසේ වෙතත් ගරු කතානායකතුමනි, ලක්ෂ 220ම කියනෝ මේ 225ට ලැජ්ජ බය නැහැ. ආසයි බය නෙවෙයි, ලැජ්ජ බය තියෙන්නේ. ප්‍රතිපත්ති භාව දෙන්නේ නැතුව එක හරි නිවැරදි ස්ථාවරයක ඉඳගෙන ආත්ම ගරුත්වය රැකගෙන. මම දැක්ක ඊයේ කතා කරපු අපේ ප්‍රතිපක්ෂ දේශපාලඥ ආසයි බයයි ගැන කතා කරනවා. නමුත් එකක් කියන්න කැමති, අපිට ලැජ්ජ බය තියෙනවා. අපිට ලැජ්ජාවක් බයක් තියෙනවා ගෝටා ගෝ හෝම් පාවා දෙන්න. අපිට ලැජ්ජා බයක් තියෙනවා මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ ෆැමිලි ගෝ හෝම් පාවා දෙන්න. අපිට ලැජ්ජා බයක් තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, විධායක අගමැතිවරේ බිහි කිරීම නෙවෙයි, සංවරණ සහ තුලන සහිතව, චෙක්ස් ඇන් බැලන්සස් සහිතව අගමැතිවරයෙක් ඇතුළු කැබිනට් ක්‍රමවේදයකට ප්‍රවේශ වෙන්න. ඒ වෙනස කරන්නට අපිට කැමැත්තක් තිබෙනවා. ඒක පාවා දෙන්න ලැජ්ජ බයක් තියෙනවා, උපරිමයෙන්ම තියෙනවා. මම මතක් කරන්න කැමති ගරු කතානායකතුමාට, එදා 9 වෙනිදා මේ සිද්ධි වුණු අවස්ථාවේ මට වුණු දේ, එරන් වික්‍රමරත්න කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමන්ලට වුණු දේ මුළු රටම දන්නවා. අපි කිසිම දවසක ඒ නිර්පාක්ෂික අරගලය තියෙන ස්ථානයට යන්න නෙමෙයි හිටියේ. හැබැයි මේ පළවෙනිදා අපි කිව්වා, මම කිව්වා මගේ කතාවේ මොනම අවස්ථාවකත් අපි යන්නේ නැහැ මේ නිදේශපාලන අරගලයට. අපි එතනට යන්නේ නැහැ ඒක දේශපාලනීකරණය කරන්න. එහෙම වෙන නිසා. හැබැයි කවදා හරි මොහොතක ආණ්ඩුව අත තිබ්බොත් ඒ රාජ්‍ය සස්වාදයට, රාජ්‍ය ම්ලේච්ඡත්වයට විරුද්ධව අපි පලිහක් හැටියට පෙනී හිටිනවයි කියලා කියපු නිසා ගරු කතානායකතුමනි, මේ සිද්ධිය වෙනකොට මට පුළුවන් ද විපක්ෂ නායක කාර්යාලයේ මගේ කාර්යාල පුටුවේ පුටුව රත් කර කර ඉන්න? ඒවට මම බය නැහැ, ඒවට ප්‍රේමදාසල බය නැහැ. ඒ නිසා අපි ගියා. ගියන් පස්සේ සිදු වුණ දේ හැමෝම දන්න. ඒ නිසා 9 වෙනිදා ප්‍රචණ්ඩත්වයට ලක්වුණු ඒ සීලු දෙනාගෙන් පුද්ගලයේ කොට්ටාසයක් තමයි මම, ඒරාන් වික්‍රමරත්න මැතිතුමා, කාවින්ද ජයවර්ධන මැතිතුමා ඇතුළු ඒ අපි ටික. අපි ගියේ පලිහක්වත් කවුද ඒව කරේ ඒව ඉතින් ඔබතුමාට පුළුවන් වීඩියෝ රාපු බලලා මම ඒව පස්සේ දුහන්න යන්නේ නැහැ මොකද මම හම්බන්තොට දේශපාලනය කරනකොට ඇති තරම් බැට කාලා තියෙනවා ම්ලේච්ඡත්වය දේශපාලන ත්‍රස්තවාදය තුල මට ගෙදරින් එළියට බහින්න බැරි වුණා 2001 මහමැතිවරණේ මම මරන්න හිටියේ ඒ නිසා පැහැදිලිව මම ඒකේ කියන්නේ ආසයි බයයි නෙමෙයි ලැජ්ජ බය තියෙනවා මම අදත් කියන්න කැමතියි මේ විපක්ෂ නායක පුටු අපිට මහ ලොකු නැහැ අගමැති ජනාධිපති පුටු අපිට ලොකු නැහැ ප්‍රජාතන්ත්‍රවාදීව කියනවා නම් ගෙදර ඵලයන් කියලා අපි සූදානම් ගෙදර යන මේවා බූවල්ලෝ වගේ බදාගෙන ඉන්න යන්නේ නැහැ අපි කරන්නේ නිර්හංකාර ජනතාවාදී දේශපාලනයක් සමාජ සේවයක්. ඒ වගේම ගරු කථානායකතුමනි අපිට ඇහෙනවා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ විශාල ප්‍රමාණයක් මන්ත්‍රීවරු ප්‍රචණ්ඩත්වයට ලක් වුණා. අපිට ඇහුණා මේ සභාවේ අද උදේ ප්‍රකාශ කරනවා කරුණා කරලා මේ විනාශයට විරුද්ධව යුරෝපා සංගමයට යන්න ඉන්ටර් පාර්ලිමෙන්ටරි යුනියන් එකට යන්න මානව හිමිකම් කොමිසම් වලට යන්න ජිනීවා වලට යන්න කියලා. හරි. වැරදි සිදුවෙන තැන ඒවට ගියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වරප්‍රසාදයේ තිබිය යුත්තේ මන්ත්‍රීවරුන්ට විතරද? සාමාන්‍ය මිනිස්සෙක් ජිනීවා යනකොට දේශද්‍රෝහියා. නමුත් 9 වෙනිදා ප්‍රචණ්ඩත්වයෙන් පස්සේ මන්ත්‍රීවරුන්ට සිදුණු හානිය කතා කරනකොට දේශප්‍රේමියා. මොනවද මේ දෙබිඩි කතා? මේ රටේ 120%ටම අයිතිය තියෙනවා. රට පාවා දෙන්නේ නැතුව තමන්ට සිදුවෙන අසාධාරණ වෙනුවෙන් ඕනම සභාවකට රට පාවා දෙන්නේ නැතුව. දැන් අපි අගමැතිතුමා දන්නවනේ හොඳට 88-89 කාලේ කවුද කේලම් සූට් කේස් ගෙනිච්ච කියලා? ඔව් තමා දන්නවනේ. ඒ ගිය රට පාවලා දෙන්න. මානවයිතිවාසිකම් සුරක්ෂා කරන්න නෙවෙයි. දැන් අද කියනවා හැම සංගමයකටම යන්නලු. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට එහෙම කියනවද ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන යන්නේ කියලා කියනකොට? ඒක දේශද්‍රෝහි. කීත් නොයාට ගහනකොට. කීර්ති කන්නකොන්ට ගහනකොට. මාධ්‍ය වේදින්ට ගහනකොට. අර ද්‍රවිඩ මාධ්‍ය වේදින් කීයක් අතුරු දහන් වුණාද? ඒව ගැන පිටරට යනකොට දේශද්‍රෝහි. මන්ත්‍රීවරු ගැන කතා කරනකොට ඒක දේශප්‍රිය. මොනවද මේ දෙබිඩි කතා? මොනවද මේ විහිළු? ඉන්නවනම් එක තැනක ඉන්න. ඉන්නවනම් එක ස්ථාවරයක ඉන්න. දැන් එළියේ ජනතාව බොහෝ දෙනෙක් අහනවා මේ ලොකුවට මේ ප්‍රවෘත්තිවල ගිය කාරණාවක් ආපු හැටියම නිවාස ඇමති කරන්නේ මේ 9 වෙනිදා විපතට පත්තුණු මන්ත්‍රීවරුන්ට සහන ටික ලබා දී. ගරු කථානායකතුමනි මං අහන්න කැමති මේ ප්‍රචණ්ඩත්වයට ලක්ුණු අයට සහන දෙන්න පෙර අර ගෑස් සිලින්ඩර් පිපුරුණු අය අර ලිප් පිපුරුණු අය කෝ ඒගොල්ලෝ නිවන්දි පෝර ටික නැතුව වල්නාශක නැතුව කෘමිනාශක නැතුව තේ පොල් රබර් වී එළවලු පළතුරු ගොඩවෝග ගොවියා අපනායන භෝග ගොවියා නිෂ්පාදනයේ කඩා වැටුණා. එයාගේ ජීවිත නැති වෙලා තියෙන්නේ ලක්ෂ ගාණක්. මම මේ කියන්නේ 80-90 ගැන නෙවෙයි ලක්ෂ ගාණක්. කෝකරු කතානායකතුමනි ඒගොල්ලන්ගේ වන්දි ටික නරකද? මන්ත්‍රීවරුන්ගේ වන්දි ගැන හිතන වගේම ඒකට වැඩි වටිනාකමක් දෙන්නට ඕන නේද? අර ගෑස් සිලින්ඩර් පිපුරුණු අයට වන්දි දෙනකොට අර වගහානිය නිසා ජීවිකාව ජීවනෝපාය හැමි වුණ අයට වන්දි දිය යුතු නේද? ගරු කථානායකතුමනි ත්‍රිපෝෂ කම්හල වහල අම්මලට ත්‍රිපෝෂ නැහැ. දූ දරුවන්ට ත්‍රිපෝෂ නැහැ. ගැබිනි මවුරුන්ට ත්‍රිපෝෂ නැහැ. අණුවකට දෙන වන්දි ගැන කතා කරනවා. ත්‍රිපෝෂ කම්හල වැහිලා. මේක හරිද? මේ අලුත් සංස්කෘතියද මේක? මේකටද අපි ඉන්නේ මේක ඇතුලේ? කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් දස දහස් ගණන් ව්‍යාපාර නැති වෙලා, අර පරාටේ නීතිය නිසා නැත්තනම නැති වෙලා. කෝයගොල්ලොන්ට සහන? අපිට අහන්න ලැබෙනවා මේක හරිද වැරදිද දන්නේ නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමාට පුළුවන් වෙයි පැහැදිලි කරන්න. රාජ්‍ය සේවක නිලධාරි මහත්මීගේ පඩි ගෙවන්න අච්චු ගහන්න වෙනවා. ඒතර මිනිසුන්ගේ බයක් තියෙනවා මේ සල්ලි අච්චු ගහලා මිනිසුන්ට දෙන වන්දි වෙනුවට මේක ඇතුලේ වන්දි ටික බෙදා ගනීද කියලා. ඔය සැකේ තියෙනවා. ඉතින් ඔතන අලුත් සංස්කෘතියක් නේ. ගරු කතානායකතුමනි, මම කිව්වා මගේ කතාවට බාධා කරන්න එපයි කියලා. දැන් මම කාටවත් මම ඔබතුමාට
ගරු කතානායකතුමනි, දැන් මේ දැන් මගේ සියලු දේ විනාශ කළා. විනාශ කළේ නිකන් නෙමේ, අපරාධකාරයෝ, මංගල්ලකාරයෝ, එහෙම නැත්නම් සංවිධානාත්මක වෙච්ච පිරිස්. හැබැයි ඒ විනාශ වුණා කියලා මම මේ සභාවේ ඇවිල්ලා ඇඬුවේ නැහැ. මම ඇඬුවා කතෝලික මිනිස්සු මැරුණ දවසේ. මම ඇඬුවා මගේ කතෝලික මිනිස්සු මැරුණ දවසේ. හැබැයි මම ඇඬුවේ නැහැ. මම මේ සභාවේ වන්දි ඉල්ලලා නැහැ. ඒ නිසා වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්, වැරදි කතාවක් වෙන්න පුළුවන් විපක්ෂ නායකතුමා. ඔබතුමාට මම කියන්නේ, මම ඔබතුමා කොහොමද කියන්නේ අපි වන්දි ඉල්ලුවා කියලා? අපි වන්දි ඉල්ලුවේ නැහැ. ඔබතුමාගේ මාජන
ගරු මන්ත්‍රීතුමා,
මම ඔබතුමා කතාගෙන මම පැහැදිලිව කියන්න, මේ ලංසා මන්ත්‍රීතුමා ඔබතුමාට ලංසා මන්ත්‍රීතුමාට සිදුණු හානිය ගැන මම කනගාටු වෙනවා. ඒ සාපරාදී පාපතර ක්‍රියාව කරපු සියලුම දෙනා, ඔබතුමාත් කෑ ගහන්න එපා අපේ රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා, ඒ සාපරාදී පාපතර ක්‍රියාව කරපු සියලු දෙනා නීතිය හැමෝට ගෙනෙන්න ඕන. මම කියන්නේ වෙන කතාවක්. එතනින්ම වෙනස් වෙන්නේ නැහැ. මම කියන්නේ අපි මාධ්‍යවල දැක්ක නිවාස ඇමතිවරයා කියපු කතාව. නිවාස ඇමතිවරයා ඔබතුමාට මොනවද කිව්වේ නැහැ මම. ඔබතුමාට සිදුණු ඒ හානිය ගැන අපි කනගාටු වෙනවා. ඒ වගේම ඒකට මම කිව්වේ නැහැනේ ඔබතුමා වන්දි ඉල්ලනවා කියලා.
ඔව් මහන්
කිව්වා. මම කිව්වේ නැහැ එහෙම. ගරු කතානායකතුමනි,
පොයින්ට් ඔෆ් ඕඩර් කියන්න. මොහන් සිල්ලමන්තු,
අපි කවුරුහක් සංදිල්ලුවේ නැහැ. මේ වගේ විපක්ෂ නායකයෝ වලද අපි කනගාටු වෙනවා. සම්සේ එයාගේ කනගාටු කාරණා පස්සපත්තේ.
ගරු කතානායකතුමනි, මම කිසිම අවස්ථාවක කිව්වේ නැහැ මන්ත්‍රීවරු 90 දෙනා වන්දිල්ලුවයි කියලා. මේගොල්ලන්ට පොට වැරදිලා. මම කිව්වේ නිවාස ඇමතිගේ කතාව. හැබැයි මම මගේ ස්ථාවර වෙනස් කරන්නේ නැහැ. ත්‍රිපෝෂ නැතු අම්මලා ඉන්නකොට, ත්‍රිපෝෂ නැතු දූදරුවෝ ඉන්නකොට, කර්මාන්ත වැසී යනකොට, දුගී ජනතාවට සහන නැතිකොට අපිට නිවාස ඇමතිවරයට අයිතියක් නැහැ. මේ සභාවේ අයට ප්‍රමුඛතාවය ලබා දෙන කතාව කියන්න. බොහොම පැහැදිලි. අද පාසල් දරුවෝ අනාථ වෙලා මුළු ජන සමාජයම විනාශ වෙලා. ඒ නිසා අගමැතිවරයාට කියන්න කැමති, අච්චු ගහනවා නම් මුදල් රාජ්‍ය සේවකින්ගේ පඩිවලටම යොදවන්න. ඒ වගේම මතක තබා ගන්න, වන්දි යෙවෙනකොට අවුරුදු දෙකහමාරක ආණ්ඩුව ලක්ෂ 220ට වන්දි යවන්න ඕනේ කියන එක පැහැදිලිව මම මේ වෙලාවේ කියනවා. ඒක කිසි වෙනසක් නැහැ. මේගොල්ලන්ට පොට වැරදිලා. මාත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. නිවාස ඇමතිට කතා කරගන්න. මම නෙවෙයි කිව්වේ. මං කිසිම දවසක කිව්වේ නැහැ 90ක් වන්දිල්ලුවයි කියලා. ගරු කතානායකතුමනි, ඒ වගේම මම විශේෂයෙන් කියන්න කැමති, වන්දි ලබා දෙනවා නම් හොඳ ක්‍රමයක් තියෙනවා. ආපු හැටියේම පළවෙනි මාස දෙකේ රුපියල් බිලියන 600ක බදු සහන දුන්නා. ඒ බදු සහන වලින් සහන ලැබපු ධන කුවේරින් රසක් ඉන්නවා. ඒ ධන කුවේරින් ගෙන් ඊළඟන මේ ඔක්කොම වන්දි ටික ගෙවන්න පුළුවන්. බිලියන 600ක බදු සහන ගත්තු කෝටිපතියන් ගෙන් ගන්න ඒ සල්ලි ටික. අරගෙන ගෙවන්න මේ රටේ ජනතාවට වන්දි. අරගෙන ගෙවන්න මේ රටේ සාමාන්‍ය ජනතාවට වන්දි ටික ඉස්සෙල්ලා. ඒ වගේම මම පැහැදිලිවම කියනවා ඒ ධනකුවරින්ගේ සල්ලි අරගෙන මේ මන්ත්‍රීවරුන්ගේ විනාශ වුණු දේපළ වලට වන්දි දෙන්න. පැහැදිලිවම මෙතන මගේ කතාව විකෘති කරන්න උත්සාහ කරන්න එපා. මං කිව්වේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා නිවාස ඇමති හැටියට කරපු ප්‍රකාශය මිස ලංස මන්ත්‍රීතුමාවත් අපේ මොහන් මන්ත්‍රීතුමාවත් වන්දියක් ඉල්ලලත් නැහැ, ඒව ගැන කතා කරලත් නැහැ. ඒ නිසා කරුණා කරලා සංසුන් වෙන්න, කියන දේ හොඳට අහගෙන ඒවට උත්තර සපයන්න. නිකම් බොරුවට තොප්පි දාගන්න යන්නේ නැතුව. ගරු කථානායකතුමනි, අද අපිට දැනගන්න ලැබෙනවා ගරු කථානායකතුමනි වන්දි ගැන කතා කරනකොට දැඩි සත්කාරයකට වැහිලා කවුද ඒවට වන්දි කියන්නේ? කවුද මේ ප්‍රශ්නේ විසඳුම් ලබා දෙන්නේ? අපි ඒවා කතා කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ. දැඩි සත්කාරයකට බැසී යනවා. මම කියන්න කැමති ගරු කථානායකතුමනි, සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය හුස්ම වැඩසටහන හරහා අපි සූදානම් දැඩි සත්කාර ඒකක වලට ශක්තිය සහයෝගය ලබා දෙන්න. අපි ලබන සතියේ සිට මේ රටේ රෝහල් පද්ධතියට අවශ්‍ය ඒ උපකරණ ලබා දෙන්නට අපි නැවතත් වරක් ඒ ගමන ආරම්භ කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම සක්වල වැඩසටහන හරහා මේ රටේ අනාථ වෙලා සිටින 43 ලක්ෂ පාසල් දූ දරුවන්ට තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම සඳහා ආණ්ඩුවට සල්ලි ප්‍රශ්න තියෙන්න පුළුවන්, ආණ්ඩුවට අභියෝග තියෙන්නට පුළුවන්, ආණ්ඩුවට තවත් දේවල් තියෙන්න පුළුවන්. අපි සක්‍රීය විපක්ෂයක් හැටියට අපි ඒ වැඩසටහනෙන් උදව් කරන්නට අපි කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේ කියනවා. ගරු කථානායකතුමනි, සභාවෙන් යෝජනාවක් එනවා හුස්ම වැඩසටහන යටතේ වසර දෙකහමාරක විපක්ෂ කාලය තුල කොච්චර සේවයක් කරලා තියෙනවද කියලා. 1,400ක රෝහල් උපකරණ රෝහල් 50කට වැඩිය ලබා දීලා තියෙනවා. මිලියන 140ක්. මේ කරන්න පුළුවන් දේ ඒ යුතුකම අපි ඉෂ්ට කරලා තියෙනවා. ඉදිරියටත් අපි ඉෂ්ට කරනවා. ගරු කථානායකතුමනි, ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති මේ 9 වෙනිදා සිදු වුණු මේ ම්ලේච්ඡ ක්‍රියාව අපි උදේවරුද හවස්වරුද බෙදීමක් නැහැ, ભેදයක් නැහැ. කලිසන් නෙමෙයි ඕන දෙයක් ගලව ගන්නට මම ඕනම තැනකට යන්න සූදානම්. මම බියගුල්ලෙක් නෙවෙයි, නිවටෙක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. බියගුල්ලෙක් නෙවෙයි, නිවටෙක් නෙවෙයි. මගේ පියාත් බියගුල්ලෙක් නිවටෙක් උනේ නැහැ නයි පළවෙනිදා. මමත් ඇසේවයි. ඒ නිසා මම කියන්න කැමති මේ සිද්ධිය විභාග කරන්නට යම් යම් පුද්ගලින් පත් කරලා තියෙනවා. අපිට සැකයක් ඇති වෙනවා මේවා මේ නඩු තාම්දුරන්ගේ බඩු තාම්දුරන්ගේද, හොරාගේ අම්මගෙන් පේන අහර කරමයක්ද මේ යන්නේ? ඒ එසේ වන්නට ඉඩ තියන්න එපයි කියලා මම මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමත් අදහස් කීපයක් ඉදිරිපත් කරා එතුමගේ කතාවේදී. මං කැමති එතුමාට දැනුම් දෙන්න, ඔබතුමා සඳහන් කරා තෙල් ප්‍රශ්න පිළිබඳව විසඳුමක් ගැන වර්ල්ඩ් බැංක් එකේ මිලියන 160ක් පිළිබඳව මම ඔබතුමාට අවධාරණය කරන්න කැමති. ගරු සබ්‍රිමැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට ඉන්න මොහොතේ මේ සභාවටම ප්‍රකාශ කරා දිලිඳු අයට සහන ලබා දෙන්නට, මාස කීපයක සහන ලබා දෙන්නට ලෝක බැංකුව $167 million ලබා දීලා තියෙනවායි. දැන් එතකොට ඒ සහනය අහිමි වෙලාද මේ 160 පාවිච්චි කරන්නේ තෙල් සහනයට, එහෙම නැත්නම් අලුතෙන්ම ලැබුණු $160 million කියන එක ගැන කරුණාකර ඔබතුමා මේ සභාව දැනුවත් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරා බොහොම වැදගත් කාරණාවක් ස්ටැටිස්ටික්ස් ගැන, දත්ත ගැන. ඔබතුමාගේම හෘද සාක්ෂිය දන්නවා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට පහුගිය කාලේ, අපේ කාලේ සිදුුන්නේ නැහැ, බලපෑම් සිද්ධ වුණා සංඛ්‍යා ලේඛන ජිල්මාට් ක්‍රියාත්මක කරා. දේශපාලන නායකයෝ කියන සංඛ්‍යා ලේඛන වෙනස් කරන්න කියලා. ඇයි? රටට පෙන්වන්න සුභවාදී චිත්‍රය. ආර්ථික වර්ධන වේගය මෙච්චරයි, දළ දේශීය නිෂ්පාදනය මෙච්චරයි, ඒක පුද්ගල ආදායම මෙච්චරයි. මම පිළිගන්න ඔබතුමා කියන කතාව වහාම ඔබතුමා ක්‍රමවේදයක් සකස් කරන්න ජන සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව නිර්දේශපාලනීකරණය කරන්න. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමති විශේෂයෙන්ම අපේ හර්ෂ ඩිසිල්ව මැතිතුමා හાર્ඩ් ඩිෆෝල්ට් එක ගැන කතා කළා. මම ඒක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද එතුමා මේ ප්‍රශ්නේ මතු කරා. අපි ඒක ගැන වැඩි වැඩියෙන් කතා කරන්නට යනකොට මම හිතනවා යම්කිසි රට තුල අවිනිශ්චිතතාවයක් ප්‍රවර්ධනය වෙන්න පුළුවන්. එහෙම කරන්නට යන්නේ නැහැ. එතුමා මේ කාරණාව මතු කරපු එක හරි. නිවැරදි. ඒක ඇත්ත. විශේෂයෙන්ම මම කියන්න කැමති ගරු කතානායකතුමනි අවසාන වශයෙන් මම ඉල්ලීමක් කරනවා අපේ රටේ විදේශ ශ්‍රමිකයින්ට පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට කරුණා කරලා හවල් උන්ඩියල් ක්‍රමවේද අනුගමනය කරන්න නැතුව ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමය හරහා මුදල් එවන්නට ඔබතුමන්ලා සියලු දෙනාව කටයුතු කරන්න. අපි විපක්ෂයක් හැටියට ඉල්ලීම කරන සමගි ජන බලවේගය හැටියට ඉල්ලීමක් කරන සමගි ජන සන්ධානය හැටියට ඉල්ලීමක් කරන. ඒ විතරක් නෙමෙයි. Let me take this opportunity to appeal to the international community to induce, to encourage your people to visit Sri Lanka. We are a pristine country with a beautiful environment. We have immense cultural and historical heritage. We have enormous sources of wildlife, nature resources, natural resources, national parks, and strict natural reserves. So I encourage everyone in the international community, visit our country. Our country is safe to visit. Ignore the travel warnings. Trust us. We are the opposition in the country. We are inviting the international community to visit our motherland and help us out and also enjoy yourselves. Come to the beaches of the east. Come to the beaches of the south, the north, and throughout the country. You can do your surfing. You can do your beach enjoyment activities. You can swim and you can enjoy the sun. So I appeal once again and I encourage the international community to visit our country, to visit our motherland and enjoy the peace and tranquility of our motherland. And also, I want to make a special appeal to the Sri Lankan diaspora. Then Sri Lankan diaspora kiyuwama me samaharikuta hitanne me LTT diaspora kiyala. LTT diaspora neme Sri Lankan diaspora. Sri Lankan diaspora kiyanne Sinhala, Tamil, Muslim, Burger, oya hama jaati ekata aagamakata kulayekata panti ekata taratiramakata sambandha ape rate videshiya va jeevathena ape rate Sri Lankiya prajawa. I am appealing to the Sri Lankan diaspora. Please come and invest in our country. Please bring your monies to our country. Please come and have your citizenship in our country. If you prefer to live there, have your second home in our country. Visit us, invest, support us, and ensure a good return on your investments. We are living in dark times, no doubt. අපි ඉන්නේ අන්ධකාර අන්ධකාරී කාලයක යුගයක. ඒක ඇත්ත. But please understand, we will overcome. We will be victorious as a country. අපි රටක් හැටියට දිනනවා. අපි රටක් හැටියට ප්‍රගතියක් ලබනවා. So I encourage everyone in the Sri Lankan diaspora, come to our motherland, invest in our motherland, invest in our businesses, invest in our infrastructure, invest in renewable energy, invest in our road system, invest in our education, invest in our health. So that is my message to them. And also, garu agramaatya tumat sitina me mohote dan obutuma kiyana aluth sanskrutiya ekata yamu ekata yanna garu agramaatya tumani amathikan awashya naha mama yojanawak karana obutumata committee of public finance ekak thiyena කෝපයක තියෙනවා කෝප් එක තියෙනවා ප්‍රධාන විපක්ෂය හැටියට අපේ ත්‍රිපුත්කල කණ්ඩායමක් ඉන්න අපේ ආර්ථික විශේෂඥ අමුතුවෙන් අඳුනලා දෙන්න අවශ්‍ය නැහැ. හර්ෂ ඩිසිල්ල මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, කබීර් හෂිම් මැතිතුමා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න කැමති අපේ හර්ෂ ඩිසිල්ල මැතිතුමා. මේ 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 නව සංස්කෘතිය ගැන අංශු මාත්‍රයක හෝ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් තියෙනවා නම් අපි වේදේකින් තොරව එකඟ වෙමු. එතුමාව පබ්ලික් ෆිනෑන්ස් කමිෂන් එකේ කමිටියන් පබ්ලික් ෆිනෑන්ස් එකේ චෙයාර්මන් කරා. එතන සක්‍රීයව බද්ධ වෙලා උදව් කරන්න පුළුවන්. කෝප් එකේ කෝපයකේ කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න මැතිතුමාලා චෙයාර්මන් කරා. හැමෝම එක්කව වෙලා එතන වැඩ කරමු. මේ රට ගොඩනගන්න හැමදිකන් ගන්න අවශ්‍ය නැහැ. රටට දායකත්වය ලබා දෙන්න. දැන් අපි ඔච්චර දායකත්වය දීලා තියෙන විපක්ෂයේද කියලා. දැන් අපි එලිපිටම කිව්වේ බොහොම පැහැදිලිව ලෝකයට පණිවිඩයක් දුන්නේ. ඒ පණිවිඩය එසේමයි. මේ දැන් මෙතන පණිවිඩයක් කියලා ඇම්බසඩර්ස්ලා හැම වෙලා තව පණිවිඩ අපි දෙන්නේ නැහැ. අපි ඍජු තැනක ඉන්නවා. ඍජු ප්‍රතිපත්තියක ඉන්නවා. ඍජු ස්ථාවරයක ඉන්නවා. කාට දේශපාලනය කරන්නත් කාට මොනව කරන්නත් රටක් තියෙන්නට ඕන. අන්න එතනයි අපි ඉන්නේ. රට රකිමු. රට සුරක්ෂා කරමු. මම නැවතත් වරක් පුංචි පැහැදිලි කිරීමකට එක්ක මගේ කතාව අවසන් කරන්නම්. මම කිව්වේ නෑ විපතට පත් වුණු මන්ත්‍රීවරු 90 දෙනා මේ සහන ඉල්ලනවායි කියලා. කිසිම කෙනෙක් එහෙම ඉල්ලුවේ නෑ. මම කතා කරේ නිවාස ඇමතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව. මගේ කතාවෙන් පස්සේ මම දැන් ඉවර වෙනවා. නිවාස නෑ මම දැන් ඉවර වෙනවා. පුතුමා අහන්න ප්‍රශ්නයක්. මගේ කතාව ඉවර වුණ පස්සේ අහන්න. නිවාස ඇමතිවරයා ඉදිරිපත් කරපු කාරණාවකට ප්‍රතිචාරයක් තමයි මම දැක්කුවේ. ඒක තමයි ඇත්ත. ගරු කතානායකතුමනි, $220 මුල් තැන ලබා.
ගරු විපක්ෂ නායකතුමා, මම හිතනවා ඔබතුමා මේ වෙච්ච සිද්ධිය දැන් ඔබතුමා කව අනුමත කරන්නේ නැහැ. මමත් හිතනවා ඔබතුමාගේ අනුබලයක් නැතුව අනුබලයක් දුන්නේ නැහැ කියලා මේවට. හැබැයි අපේ නිවාසවලට ගහපු අපේ දේපල හානි කරපු සමහරක් පිරිස් ඔබතුමාගේ සමගි ජන බලවේගෙත් අය. ගරු විපක්ෂ නායකතුමා, අපි ඔබතුමාගේ ඉල්ලන්නේ නැහැ. අපි ඔබතුමාගේ ඉල්ලන්නේ මේකයි. අපි ඔබතුමා අපි හිතනවා ඔබතුමා මෙච්චර සද්භාවයෙන් කතා කරන සාධාරණ නායකයෙක් හැටියට, ඔබතුමා අනාගතයක් තියෙන නායකයෙක් හැටියට අපි ඔබතුමා ඉල්ලනවා. ඔබතුමා මේ පිළිබඳව තම තමන්ගේ මැතිවරණ කොට්ටාසවල මේ වලට සම්බන්ධ වෙච්ච අය ඉන්නවනම් ඒ අය පිළිබඳව ඔබතුමාගේ පැත්තෙන් සාධාරණ පරීක්ෂණයක් කරලා ඒ අයට ඔබතුමාගේ දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ කරගන්නේ නැතුව හරි ඒ අය පිළිබඳව සාධාරණ දෙයක් ඔබතුමා කරනවද කියල එක අපිට ඔබතුමා පැහැදිලිව කියන්න. ඔබතුමා දැන් දිගටම කිව්වනේ. මොකද අපි පැහැදිලිව ඔබතුමාට ඕන සාක්ෂි දෙන්නම්. අපි මේ වල නම් කතා කරන්න යන්නේ නෑ. නමුත් ඔබතුමාගේ පක්ෂයට සම්බන්ධ සමහර පිරිස් මේකත් එක්ක සම්බන්ධ වුණා. ඒක රහසක් නෙමෙයි ගරු විපක්ෂ නායකතුමා. ඒක නිසා අපි ඔබතුමාගෙන් අහනවා ඔබතුමා මේ සම්බන්ධයෙන් දරන මතය මොකක්ද කියන එක. ඔබතුමාට සාධාරණ පරීක්ෂණයක් ඔබතුමාගේ පැත්තෙන් කරනවද කියන එක දැනගන්න ඕන.
බොහොම ස්තුතියි.
ඔබතුමා කිව්ව දෙයට මම සවන් දුන්නා. මම පැහැදිලි කරන්නම්, පිළිතුරක් දෙන්නම්. පැහැදිලිව මම ඔබතුමාට කියන්න කැමතියි කිසිම වෙලාවක අපි ගියේ නැහැ අර ගම්මාන දෙකට ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි බොහොම පැහැදිලිව සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ ප්‍රචණ්ඩත්වයේ මත පදනම් වෙලා කටයුතු කරන පක්ෂයක් නෙවෙයි, සන්ධානයක් නෙවෙයි. මම ඔබතුමන්ලට එලි පිට කියනවා හොඳ පිරිසිදු කණ්ඩායමක් යොදවලා මේ ගැත්තෝ නෙවෙයි, ඒ කියන්නේ මේ උදේ සිදුණු සිද්ධීන් වලට එක ක්‍රියාකලාපයක්, හවස සිදුණු සිද්ධීන් වලට තවත් ක්‍රියාකලාපයක් නෙවෙයි, මුළු දවස පුරාවටම සිදුණු, ඒ වගේම ඒ දවසෙන් පසුව සිදුණු ඒ හැම ක්‍රියාදාමයකටම සම්බන්ධ වුණු අයව විනිවිද භාවයෙන් යුක්ත වූ සාධාරණ පරීක්ෂණ කරා ඒ අයව නීතිය හමුවට ගෙනල්ලා මම කියනවා දඬුවම් නෙමෙයි දැඩි දඬුවම් දෙන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම හරි ඉන්න පොඩ ඉන්න. කවුද මේ? අපේ සාමයේ දූතේ අලුත්ගමගේ මැතිතුමා, සාමයේ දූතේ. හරි නෑ පොඩ ඉන්න. හරි පොඩ ඉන්න හරි
මම
ඔබතුමාට කියන්න කැමති ආසව සංවිධායක හෝ වේවා සමාජිකය හෝ වේවා තරාතිරම් බේදයක් නැතුව තරාතිරම් බේදයක් නැතුව අර മന്ത്രിතුමා කිව්වා වගේ තරාතිරම් බේදයක් නැතුව ඒ අයට විරුද්ධව අපි පරීක්ෂණයක් තියලා නිසි පියවර අපි ගන්නවා නිසි පියවර අපි ගන්නවා මොකද අපි මේ මේ අපි එකක් මම කියන්නම් අලුත්ගම කැමැතිතුමා අපි ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරන පක්ෂයක් නෙමෙයි බොහොම පැහැදිලිව ඒක නාවල පිටිය දනදා හොඳට දන්නවා නාවල පිටිය දනදා හොඳට දන්නවා කවදාවත් සමග ජන බලවේගයේ ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක නොකරන පක්ෂයක් බව ඒ නිසා මම මේ අවස්ථාවේ කියන්න කැමති පැහැදිලිවම ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරපු ඒ අය පිළිබඳව සාක්ෂි විමසලා තමුන් නාන්සලා සාධාරණ පරීක්ෂණ කරලා සාධාරණ ක්‍රියාදාමයක් කරන්න හැබැයි උදේට එක පරීක්ෂණයකුයි එක තරාතිරම පරීක්ෂණයකුයි හැන්දෑවට තවත් එකකුයි කරන්න එපා හැමෝටම එක හා සමාන සලකන්න සමගි ජන බලවේගයේ ගන්න ඕන සාධාරණ පියවර අනිවාර්යයෙන්ම ගන්නවා නාවල පිටියේ ජනතාවත් එක තමයි අපි ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්නේ නැහැ කියන එක එන ගරු කතානායකතුමනි මේිටදී මම කතා කරන්න යන්නේ නැහැ මට විශේෂයෙන්ම මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා I made my speech not in malice I made my speech based on facts and I would like to once again invite the honorable prime minister to take us up on our proposal to provide the three economic experts who are in parliament with the positions that I mentioned and there's absolutely no issue in working with the government on programs that are beneficial to the people and to the country thank right. you very
thank
much
thank you
Agamendo. Speaker just to clarify some of the matters the World Bank money cannot be used for fuel at the moment they have given us the money which is for cash transfer there's some more to come so we want to ask them whether it is possible at this stage to use some of the money urgently to get petrol whether it succeed or not I do not know there is a World Bank team in Colombo at the moment I'll also be meeting them today so we'll pursue it if you are lucky we'll have it otherwise we won't have that money that's about all that we want to do secondly I'm bringing the proposals on the committees and even at district level so as to who's going to be chairpersons the opposition and the government has to decide I know opposition has to get positions which are not only the SJB, the TNA, JVP, Tamil Congress and the government. So we have to be able to sit down and sort out how to do it. Certainly to have Mr. Arshad, Dr. Arshad Iswara working with me is a great pleasure. I mean, he's worked with me earlier. I have no problems at all. So how we get and divide is a matter. Ilangata metuma tava kaarana deka kiyama ekena kiyanna kemathi palawima yojanawa gana. සුමන්දන් මන්තුමා මේ යෝජනාව සකස් කළේ මමත් ඒකට සහයෝගය දුන්නා ඒ විශ්වාස බංග යෝජනාව. පසුව ඒ ඔබතුමා කිව්වහම ඒ එය මේ න්‍යාය පත්‍ර ඇතුළු කරන්නට බැරි බව ඒක මං හිතන්නේ එදා 6 වෙනිදා තීරණය කර අප්‍රසාද පළ කිරීමේ යෝජනාවක් හැටියට. මං හිතන්නේ ඒකේ වෙනස සුමන්දන් මන්තුමාම ඊයේ ප්‍රකාශ කළා තියෙනවා. ඒ 6 වෙනිදා ඒක වෙනස් කරේ. මම එකඟුණ මං කතා කරපු යෝජනාව නෙමෙයි මේ වෙන යෝජනාව කෙසේ හෝ මං එතුමට කිව්වේ මම දන්න හැටියට මන්ත්‍රීවරු එක්කෙනෙක් මැරිලා තියෙනවා එක්කෙනෙක් තුවාල ලැබිලා තියෙනවා ගෙවල් ගණනාවක් ගිනිගත් අවස්ථාවේදී මේ මේකට ප්‍රමුඛත්වයේ දෙන්න සිදු වෙනවා කියලා කල් දාන වෙන එකක් මම කිව්වේ නැහැ එතුමගේ මතය වුණේ නෑ මේකට ප්‍රමුඛත්වයේ දෙන්නේද මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් එතුමට එක මතයක් තියෙන පුළුවන් මට තව මතයක් තියෙන්න පුළුවන් ඊයේ රාත්‍රියේ අපි කතා කරා අපේ මත දෙක ගැනද ඒ ගැන මම තවත් කතා කරන්න උවමනා නැහැ ඒ වගේම මට තව කාරණාවක් තියෙනවා මේ නිවාස ගැන මේ නිවාස කාටවත් අයිතිය දෙන්න යන්නේ නැහැ මං හිතන්නේ මේ නිවාස නැති උනෑට తాවකාලිකව මේ නිවාස දීලා තියෙනවා මේක දැන් විතරක් නෙමෙයි මං මතකයි 88 89 ඒ කාලේදී අපි නිවාස දුන්නා മന്ത്രിවරුන්ටත් නිලධාරීන්ටත් පසුව ඒගොල්ලෝ තමගේ නිවාස වලට ගියා මං හිතන්නේ දැන් තියෙන ආරක්ෂා තත්ත්වය අනුව විශේෂයෙන්ම മന്ത്രിතුමාට යන්න කැමති වුණොත් මේ භාර්යාව යන්න කැමති වෙයි කියලා මම අපිට ප්‍රශ්න තියෙනවා මේ අපිට മന്ത്രിරු නැහැ තරණ කරන්න හිටපොයි කියනවා ගෙදර අය කියනවා දැන් තරණ කරන්න එපා කියලා ඒ තත්ත්වය හැමතැනම තියෙනවා අපි හැම එක්කෙනාට ඊළඟ පාර්ලිමේන්තුවේදී අපි හොයාගත්ත හොඳයි බය වෙනවා මෙතෙන්ට එන්න කවුද එතකොට දාන්න තියෙන තුවක්කු තියෙන අය කණ්ඩායම් තියෙන අය ඒකට ආපහු ඒ තත්ත්වයට යන ඉතින් අපේ යුතුයකමක් තියෙනවා කොහොමද ආරක්ෂාව දෙන්නේ එක මන්ත්‍රීවරයෙක් ගෙදරක් නැති වුණොත් ආපහු එන්න දෙන ගෙදරයි දැන් කියනවා ඇති ඇයි එන්නේ මම මේක දැන් මේ 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 තනතුරු ඉවත් වෙන්නක මට ඕන හොඳ අය එන්නේ ඉතින් අපි පුළුවන් විදිහට අපි ඔක්කොම කතා කරලා බලමු මේ ප්‍රශ්නේ විසඳන එක අනික එක එක පක්ෂවල අය මේවට සම්බන්ධ වෙලා තියෙනවා බිම් මට්ටමේ පුද්ගලික හේතු වෙන්නේ නැති පක්ෂවල මේකෙන් ප්‍රයෝජන ගන්න නැති මම කියන්නේ එකපාර මේ 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 පැත්තේ ඇත් ඉන්නවා කෝට්ටු ඇත් ඉන්නවා හැම පැත්තෙම ඉන්නවා ඉතින් ඒ අය සීළු දෙනාම ඒ අය සීළු දෙනාම අපි විභාග කරයන් පස්සේ දඬුවම් කරාම අපේ පක්ෂවලින් ඉවත් කරමු මම හිතන්නේ ඒකට කවුරුවත් විරුද්ධයි කියලා මම දන්නවා සජබේම මේ විශේෂයෙන්ම මේව ප්‍රචණ්ඩ ක්‍රියාවලට යන්නේ ඒ මේ ගෙවල් ගිනි තියෙන එක ගැන හිතන්නවත් වෙලා නැහැ බෑ 24 ම යන්නේ මාව කොහොමද කොන් කරන්න කියලා එතකොට බෑනේ එතකොට බෑනේ ගෙවල් ගිනි තියත් ඒ වගේම මගේ මිත්‍ර මම දන්නවා අනුර කුමා මන්ත්‍රීවද ජනතා විමුක්ති පෙරමුණ මේවට දෙදෙන්නේ නැහැ තමන්ගේ පාක්ෂිකයන් සහයෝගය දීලා තියෙනවා නම් ඒ අයට විශේෂයෙන්ම දඬුවම් කොට එච්චරයි තියෙන්නේ වෙන අය වාගේ ඉතින් කොමිටි ක්‍රමයේ වාගේම මේ හුස්ම වැඩසටහනක් තියෙනවා මම හොඳ එකක් තියෙන උදව් කරන්න අපිට බේත් නෑ වර්ග 14ක් නෑ ඔබතුමන්ලා බාර ගන්න හුස්ම එකේ එකක් කරන්න මම අපේ තානාපති කාර්යාලය වලටත් කියන්නම් අපේ මගේ අමාත්‍යාංශෙත් කවුරු හරි දෙන්නම් හුස්ම වැඩසටහනෙන් එක බෙහෙත් වර්ගයක් අපිට ගෙනත් දෙන්න කියලා අපි ඉල්ලා අපි එකට වැඩ කරමු ඒකට
ගරු කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමා සඳහන් කරා හුස්ම වැඩසටහන ගැන ඔබතුමා සඳහන් කරා හුස්ම වැඩසටහන ගැන yes I have to tell you we primarily focus on equipment right no there is no I have to tell you what we can do අපි බැරි දේවල් බාර ගන්න නැහැ නමුත් ඔබතුමා දෙන්නේ බෙහෙත් වර්ගය මම බලන්නම් ඒ මම අපි එක කෝඩිනේට් කරන්නම් ඔබතුමාලගේ
මේ can give you all that
ඉදහරින් එක්ක
ඩොක්ටර් හර්ෂා කම්ස් I will
විශේෂයෙන්ම මේ විශේෂයෙන්ම ඔබතුමාට කියන්න කැමති අපි ඉක්විප්මන්ට් පැත්තෙන්
මේ
රෝහල් පද්ධතියට
I know you are doing
but it's
the most urgent especially for diabetes and the heart medicines will give you all whatever you can raise because the rural hospitals haven't got this Colombo hospitals have it
so honorable speaker replying to the honorable prime minister as far as medicines are concerned I want to explain the fact that we are only in a position at this present juncture to provide life saving hospital equipment right so we will do that and in addition to that he mentioned about one particular medicine that if we can take over and try to provide I don't think we may have the funds to provide the whole country while being in the opposition but as much as possible we will try to provide all the important life saving medicines and I want to tell you honorable prime minister
money from the private sector will bless it
yeah yeah okay. honorable prime minister I mean our party does not spend 24/7 365 on marginalizing you we actually want to incorporate you yeah. so since you are just an individual in yeah. the parliament since you are you know possessing one seat I mean we respect you you have been a former prime minister several times over and you were my political leader when I was in the United National Party one thing my father has taught us we respect leaders unlike many who have a distaste for you we respect political leaders
okay.
so I don't want to marginalize you
no
since you are just a singular person I will incorporate you don't worry
I have come here honorable speaker I am very happy because I have come here these are all SLFPers who left the UNP they broke away from our party I'll incorporate them first in the UNP then we'll get you back but you are a sitting member
hey thank you no but I think shall we stop this now
no sir give me an opportunity please No, no. I want to warn the Honorable Prime Minister when he mentioned that most of those who are on the other side of the political aisle are people who came from the UNP to that side. Honorable Dinesh Gunawardana was staring at him. So you better be careful. He I don't think he was in the UNP, were you? Exactly. No, he was staring at you, that's why.
Two of the founding members you find in Sirikota, SWRD Bandadaka, D.A. Rajapaksa.
Thank you. Oh, Lansamettuma, Hungakkala Indra Inno Hitagina.
Garu Kathanayakathumini, visheshayen stutiwanta wenawa awasthawa laba deema pilibandawa. Mama vaadekata yanna nemei negitte. Visheshayen me sabhave nivaradi kirimak karanna me mage man hitanne me parliamentuwa niyojane karana garu mantriwaru gattama deweniyata wedi maani une mata. Habai mata wedi maani unama mage nonata mama kiwwe අපි ඉපදෙද්දි මුකුත් ගෙනාවෙත් නැහැ මැරෙද්දි මුකුත් ගෙනියන්නෙත් නැහැ කියලා. ඒ අනුව ඒක මම විඳ දරා ගත්තා. මගේ ළමයි දෙන්නට මම කිව්වා ඕගලන්ට මේ වල ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ දෙන්නට එහෙම දැනුමක් නැහැ. එහෙම ඕනේ නැහැ. අපි අපේ උත්සාහයෙන් දිනු වෙන්නම් කියලා කිව්වා. අද මට ඇඳගෙන ඉන්න වස්ත්‍රය එළිය තිබෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තියලත් මම ඊයේ මේ සභාවේ මොහොත් කිව්වේ නැහැ. අදත් මම මොකුත් කිව්වේ නැහැ. මම ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ සජමේ මේකට සම්බන්ධයක් නැහැ. මගේ ගෙදරට ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධත් නැහැ. මං සම්බන්ධ වෙච්ච අය සියලු දෙනා ගැන දන්නවා. හැබැයි මට ඕනේ අපේ විනාශය වෙලා ඉවරයි කරු කතානායකතුමා. තව මිලියන 22ක් ජනතාව ජීවත් වෙනවා. තව විශාල මාජන නියුතේ ඉන්නවා. මේ අයට මේක නොවෙන්න තමා මම ඇමතිස්සම මේ ප්‍රශ්නේ වුණාම ඉතාලියාගෙන කටයුතු කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ මිනිස්සු එළියට බැස්සේ ආර්ථික පීඩනයක් එක්ක. අපි සියලු දෙනා එකතු වෙලා මේ ආර්ථික පීඩනය අඩු කළොත් තමා අපි සියලු දෙනාට ජනතාවට ජයග්‍රහණයක් කරන් දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතු අපි මෙතන මරා ගත්තොත් වෙන්නේ ආයේ නැවත ආර්ථික පීඩනයක් ඇවිල්ලා මේ ඉතුරු ගෙවල් ටිකටත් ගහයි. මේක තමයි වැරදි පූර්වාදර්ශය. ඒ නිසා ගරු කතානායකතුමා ඔබතුමායි මං ඉල්ලා සිටින්නේ මට සියලු දේ නැති වුණා මගේ තාත්තගෙන් හම්ුණේ යා සීයාගෙන් හම්ුණේ යා මං අම්ම කරපුවා ඔක්කොම නැති වුණා. ඒක මට ප්‍රශ්නයක් නෑ. හැබැයි සමාජයට ගියොත් ඊයේ ගියා අපි මේ වන්දිල්ලුවා කියලා. අපිට නැත්තම් ආධාර දෙන්න යනවා කියලා. හැබැයි අපි වන්දිල්ලුවෙත් නැහැ ආධාර ඉල්ලුවෙත් නැහැ. හැබැයි සාමාන්‍ය පරීක්ෂණයක් කරන්න ඕනේ. කමිටුවක් දාන්න ඕනේ. මේක මට වෙන්න පුළුවන් අද. ඒක තව කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ නිසා මම ගරු කතානායකතුමාගෙන් ඉතාමත් සාමාන්‍ය ඉල්ලන්නේ මයිනෝ ගමට ගැව්වනම් ඒක වැරදි. මම තමයි මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉඳලා එළියට ආපු පළවෙනි මිනිහා ආණ්ඩුව කරන සමහර ක්‍රියාමාර්ග වලට විරුද්ධව. මම දිගින් දිගටම ආණ්ඩුවේස් කරන සමහර ප්‍රතිපත්ති වලට විරුද්ධ වුණා. මම දන්නවා ආර්ථික ක්‍රියාවලිය මෙහෙම සිද්ධ වෙනවා කියලා. හැබැයි මට තමයි වැඩිම ඩැමේජ් එක උනේ. හැබැයි මම ඉතාදාගෙන ඉන්නේ. මට මොකුත් නැති වුණාට කමන්නේ මං අම්බ කරපො මගේ මිත්‍රයෝ ඉන්නවා. යාළුවෝ ඉන්නවා. ඒ සියලු දෙනා මට ගෙවල් දෙකට ගෙවල් 10ක් මට දෙන්න කතා කරනවා. අද උදේත් මට කතා කළා. මේ රටේ ඉන්න ප්‍රධාන හෝටල් සමූහ ව්‍යාපාරිකයෙක් කිව්වා ඇවිල්ලා අපේ හෝටලේ ඉන්න ඕන තරම් කාලයක් කියලා. හැබැයි එහෙම තියෙද්දිත් අපි උත්සාහ කරන්නේ මේ රටේ මිලියන 22ක් හද විශාල ආර්ථික අර්බුදයකින් මිරිකලා ඉන්නේ. අද කන්න නෑ සමාජ දුප්පත් අයට. සමාන අයට ගෑස් ටික ගන්න සල්ලි නෑ. සල්ලි තිබ්බත් ගිහලා ගන්න ගෑස් නෑ. ඒ නිසා අපි මෙතන එන කොටගෙන වැඩක් නෑ. අපි සියලු දෙනා එකතු වෙලා මේ මම දැක්කාද විපක්ෂ නායකතුමයි අපේ අගමැතිතුමයි ඉත සුවද සාකච්ඡා කරා. ඉත අපි ප්‍රාර්ථනා කරනවා මේ වගේ තත්ත්වයක් මේ පාර්ලිමේන්තුව තුල සහ රට තුල රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ රටේ ජනතාව ආරවුල් කරගන්න උද්ඝෝෂණ කරන්න මේ රටට එන සංචාරකයෝ එන්නේ නැහැ. මේ රටට එන ආයෝජන එන්නේ නැහැ. මේ රටේ ආදායම වැඩි වෙන්නේ නැහැ. එතකොට තවත් ප්‍රශ්න වැඩි වෙනවා. ඒ නිසා මේ අගමැතිතුම අලුත් වැඩසටහන පටන් අරගෙන තියෙන සියලු පක්ෂ එකතු වෙලා කරන්න. ඒ නිසා මම මුළු ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටිනවා සියලු ભેද අමතක කරලා අපි සියලු දෙනා මේ රටේ ආර්ථිකය ගොඩගන්න අපි වෙනුවෙන් අපි කටයුතු කරමුයි කියලා ඉල්ලා සිටින් මම අදහස් ප්‍රකාශ කරීමේදී විපක්ෂ
නායකතුමාට යම් ඉට්ස් රීවා භෝජනයේ සඳහා අද මේ පැසීම නතර කරනවා.